දුන්නට.
රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමිනි, අද දවසේ මම හිතන්නේ අපේ කර්මාන්ත ශේෂ්ත්‍රය ගැන, ඒ වගේම දිලිඳුකම තුරන් කිරීම යන ශේෂ්ත්‍රයන් පිළිබඳව කතා කරන දවසේ මම හිතන්නේ විශේෂයෙන්ම අපි අවධානය යොමු කළ යුතුයි. අපි රටක් විදියට අද දවසේ මුහුණ දීලා තියෙන ගැටලු දිහාවට විසඳුම් ලබා දිය හැකි අමාත්‍යංශයක් තමයි කර්මාන්ත අමාත්‍යංශය කියන්නේ. මොකද අපි කොවිඩ් අර්බුදයත් එක්ක ගෝලීය වශයෙන් ඒකට මුහුණ දෙනකොට අපේ රටේ කර්මාන්ත කරුවට මේ අභියෝගය ජයග්‍රහණය කරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා අපි දන්නවා කර්මාන්ත ශාලා ලක්ෂයකට එහා ප්‍රමාණයක් අපේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් කර්මාන්ත කරන එදිලා හිටපු ඒ කර්මාන්ත වහලා දාන තැනට අපේ කර්මාන්ත කරුවන්ට ඒ ව්‍යවසායකින්ට මුහුණ දෙන්න වෙච්ච කාරණයකට අපි මුහුණ දුන්නා. ඉතින් ඒ වගේම ඒ හරහා ඇවිල්ලා අපි වසර කීපයක් පසු කරලා අපි නැවත බංකොලොත්භාවයෙන් මිදිලා ක්‍රමානුකූලව ආර්ථික වශයෙන් ස්ථාවරත්වයට පත්වෙන එන යුගයක අපිට ඊගාව අභියෝගයක් බවට පත්වෙන්නේ අපි 20 28. අපි මෙරටේ දැනට තාවකාලිකව විසඳුමක් විදියට ණය ගෙවීම අපි නතර කරගෙන හිටියට 20 28 ඉඳලා අපි නැවත ණය ගෙවන්නට සිද්ධ වෙනවා. ඒතකොට ණය ගෙවන්න යනවා නම් අපිට රටක් විදියට විශේෂයෙන්ම ඩොලර් ආදායම් උපයා ගැනීමට අවශ්‍යතාවය තියෙනවා. ඒතකොට ඩොලර් ආදායම් උපයා ගන්නට අපි හැමදාම නඩත්තු වෙන්නේ විශේෂ අවධානය යොමු වෙන්නේ විදේශ පේෂණ දිහාවට. ඒතකොට විදේශ පේෂණ අපි දැක්කා කොවිඩ් වගේ අර්බුදයක් එනකොට ඒ කට්ටියත් අපිට නැවත පිරිවැයක් දරලා ලංකාවට ගෙන්න ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම සංචාරක ශේත්‍රයේ අපි දිහා බලා හිටියාම අපිට සිද්ධ වෙන්නේ එවැනිම තත්ත්වයක්. සංචාරකින් එහෙම සම්පූර්ණ 100%ම නතර වෙලා අපි ඒ ඩොලර් ආදායම් දිහා බලා හිටපු ඒවා විශ්වාස කරගෙන හිටපු ආර්ථික සැලසුම් අපිට අකුලා ගන්නට සිද්ධ වෙනවා. එහෙනම් ඒ සියල්ල අතරේ අපිට ජයග්‍රහණය කරගත හැකිවන්නේ ශක්තිමත්ම රාජ්‍ය මැදිහත් වීම තුළ, දිරිගැන්වීම තුළ මෙරටේ කර්මාන්ත කරන ඉදිරියට ගැනීම. එසයි ඒක තමයි ඔබතුමාලා නිරන්තරයෙන් හඬ නැගුවේ. ඔබතුමාලා මේ ගැන තමයි ඔබතුමාලා නිතරම කතා කරේ. ඔබතුමාලා විශාල දේවල් කතා කරා. අපේ අනුරු කුමාර සනායකතුමා කළ නොහැකි දේවල් කිව්වා. මුහුදු වතුරෙන් දේවල් හදන්න කතා කරා, සල්පි ඒ වගේ කතා කරා. හැබැයි අවසානයේ ඇවිල්ලා ඔබතුමාලා අපේ රටේ ඉතිහාසයේ පුරාවට අපි මේ මුහුදෙන් වටවෙච්ච දිවයිනක් කියලා කිව්ව එකේ අපි ලුණු නිෂ්පාදනය පවා අඩාල වෙන තැනට පත් වුණා තමයි අපි දැක්කේ. ඒතකොට ඒවා ක්‍රමානුකූලව වර්ධනය කරන අපි ඉස්සරහට ඇවිල්ලා තව මේක දිරිගන්න යුතුයි. අපේ රටේ සියලුම ශේෂ්ත්‍රයන් ආවරණය වෙන විදිහට අපේ කර්මාන්තශාලා දිරිගන්නට, කර්මාන්තශාලා ඇති කරන්නට, මේ වැසී ගිය පෙව්වට හේතුව මොකද්ද කියන එක සොයා බලන්නට, ඒ වගේම මේ වැසී ගිය අයට නැවත දිරිගන්න, නැවත නැගී සිටින්නට පුළුවන් ක්‍රමවේදයක් අපි කෙසේද සකස් කරන්නේ. දැන් අයපව් නැවත කාලයක් දීලා තිබුණා පරාට නීතිය ක්‍රියාත්මක කිරීම අපි අහෝසි කරලා තිබුණා. ඒක සදාකාලික අපි කියන්නේ මේක නතර කරලා තියන්නේ කියලා. හැබැයි සාධාරණ කරුණු මත ගෝලීය වශයෙන් අපි මුණ දීපු අර්බුද හමුවේ සහ රටක් විදියට අපි ගහපු බදු නිසා, රටක් විදියට අපේ ගත්තු අසාර්ථක දේශපාලන තීන්දුව නිසා මෙරටේ කර්මාන්ත වැසුණා නම්, ඒ ව්‍යවසායකින් ඒ හේතුව නිසා නම් තමන්ගේ මේ වත්කම් ටික බැංකුව වලට සින්න වෙලා තියෙන්නේ. ඒ දිශාවට අවධානය යොමු කරලා මේ අයට සාධාරණත්වයක් ලබා දීම විදිය වෙනුවෙන් රජයේ මැදිහත් වීම අද අතහැරලා තියෙනවා කියන එක තමයි මේ පරාටේ නීතිය නැවත ක්‍රියාත්මක කරන්න යාම තුල අපි දකින්නේ. ඒ නිසා මේ එහෙම කියලා මේ බැංකු ටික අඩංගු වෙන්න දෙන්නත් ඒකත් අපි දන්නවා ඔබතුමා කියනවා වගේම. ඒ නිසා රජය ආවරණය කළ යුතුයි මේ බැංකු පද්ධතිය කඩන්න වැටෙන්නට. මේ පරාටේ නීතිය හරහා අද දේපොළ අහිමි වෙන්න යනවා නම් වෙන්දේසි කරන්නට කටයුතු කරන කවුරු හරි කෙනෙක් ඇත්ත වශයෙන්ම සත්‍ය වශයෙන්ම මේ ගෝලීය අර්බුදය නිසා, අපේ රටේ ගත්තු දේශපාලන තීන්දුව නිසා ව්‍යාපාර කඩන් වැටීමකට ලක් වෙලා තමන්ගේ දේපොළ සින්න වෙලා පාරට වැටෙන තැනට පත් වෙනවා නම් ඒ සඳහා රජය නිවැරදි මැදිහත් වීමක් නොකරුවොත් මං හිතන්නේ තව දුරටත් මේ රටේ කර්මාන්ත කරන්නේ සඳහා අපිට ව්‍යවසායකින් හොයා ගන්නට නොහැකි වේ. ඒ නිසා ඔබතුමා බොහෝ දේවල් කතා කරගෙන වගේම ඇවිල්ලා අපිට අද දක්ත්‍යයන් පෙන්වන්නේ අපේ රටේ ලාභ ලැබමින් තිබිච්ච ව්‍යාපාරත් ඔබතුමා ලාවයෙන් පස්සේ අසාර්ථක වෙලා අද කඩන් වැටෙන තැනට පත් වෙලා. විශේෂයෙන්ම සීනි කර්මාන්තශාලාව ගැන ඔබතුමා කතාම අද ඒ සේවකයන් ඇතුළු සිල් දෙනා අර්බුදයකට ලක් වෙලා. පෞගේ වසරවල විශාල ආදායමක් ලැබුවා. ඒකට එතනෝල් නිෂ්පාදනය නිසා කියලා කියන්න පුළුවන්. එතනෝල් නිෂ්පාදනය අද ඒ විල වැඩි වෙලා වැඩි කරලා ගත්තු වින්දා ලාභ ලැබුවා කියලා අඩු කරා නම්, හැබැයි අද මධ්‍යසාර නිෂ්පාදනයේ මිල අඩු වෙලා තියෙනවද? ඒ මිල හැමම යනවා. ඒ වගේ නිමිල අඩු වෙලත් නැහැ. ඒක ඒ මේ එතනෝල් මිල අඩු කරපින්දා කියලා ඒ අතිරික්ත ප්‍රමාණය රජයට බදු විදිහට ඇවිල්ලා තියෙනවද? එහෙමත් නැහැ. එතකොට ඒ ලාභය සම්පූර්ණ ඔබතුමාලේ මද්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන, මද්ද්‍රව්‍ය මද්දීර නිෂ්පාදනය කරන ආයතන වලට ලබා දෙන්න කටයුතු කරලා දෙනවා. ඒ අතරේ ඒ නිසා අර නැගගෙන ආපු සීනි කර්මාන්තශාලාව අද වැහෙන තැනට පත් කරලා තියෙනවා. ඒ නිසා මෙවැනි තීන්දුව ගන්න එක මංගිතර සාධාරණ ඒකල ඔබතුමා සීනි කර්මාන්ත ශාලාව නියෝජනය දියුණු කරන්නට ඒක නගා සිටුවන්නට ඔබතුමා විශාල උත්සාහයක් කරමින් ඉන්න අපි දැක්කා ඊයේ පෙරේදා ඔබතුමා එක බඩුවකට එක කඩයක් කියන සංකල්පය රට හඳුන්වා දෙන්නට කටයුතු කරනවා මම හිතන්නේ ඔබතුමා දැකපු සීනියක් මේ හරහා මම හිතන්නේ ඔබතුමා විතර සීනි එක ගොඩ නගන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ ওই විදිහට කරන්න ගියොත් එහෙම කඩ කීයක් ඔබතුමාට දාන්න වෙයිද? මේ නගර ආසන්නයේ අපිට පර්චස් 10ක් හොයාගෙන පර්චස් එකක් හොයාගන්න බෑ ව්‍යාපාරයකට. දැන් ඔබතුමා සීනි කර්මාන්තශාලාව නගා සිටින වෙන මේක කඩයක් එක බඩුවකට එක කඩයක් කියලා ඔබතුමා සී දුඹුරු සීනි රතු සීනි අලවි කරන්න කඩයක් දැම්මා. ඒකේ දැන් හොඳම වැඩේ කියන්නේ මේ කඩේ බඩු දෙන්න ප්‍රවර්ධනය කරන්නට මේක වැඩිපුර පරිභෝගිකයාගේ ආකර්ෂණය දිනා ගන්න නම් මේකේ මිල අඩු වෙන්න එපේ. දැන් මේකේ මිල වෙළඳපොලේ සාමාන්‍ය සිල්ලර කඩෙන් ගන්නවට වැඩිය වැඩි. දුරකටර ගෙවාගෙන එක බඩුවක් ගෙනියන්න කර තියාගෙන ප්‍රවාහන පහසුකම් තදාගෙන නුගේගොඩට එන්න ඕනේ දුඹුරු සීනි කිලෝයක් ගන්න 275ට. කඩේ තියෙනවා 248ට. 250ට. 255ට. ඉතින් ඔබතුමා මේ ගන්න උත්සාහය ඔබතුමාට අමාත්‍යංශයෙන් නිලධාරින් මේකට වැරදි උපදෙස් දෙනවද? නැත්නම් ඔබතුමාට දකින්න සිහින ඔබතුමාගේ වැරදිද? මේ වගේ ක්‍රියා මාර්ග හරහනම් අපි මෙරට අනාගතය දකින්න හදන්නේ. අපි මෙරට අනාගත මේ ණය ගෙවන්න ඩොලර් රුපියල් ගන්න සිහින දකින්නේ. මේ විදිහට නම් අපේ ගරු අමාත්‍යතුමනි මං හිතන්නේ මේක අපිට සාර්ථක කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ කර්මාන්ත ඇයි අපේ වැහිලා යන්නේ? ඇයි අපේ කර්මාන්ත ගලවගෙන වෙනත් රටවලට යන්නේ? අපි කලාපේ වැඩිම විදුලි සඳහා අය කරන මුදල් අය කරන රට අපි. එතකොට අපේ කර්මාන්ත වලට අපි ඔබතුමාලා සැලසුමක් සකස් කරලා තියෙනවද? ඒ කුඩා පරිමාණයේ කර්මාන්ත කරුවට විදුලි වලේට අපි විශේෂ සහනයක් ලබා දෙන්න මොකක් හරි ක්‍රමවේදයක් සකස් අපි දන්න මහ පරිමාණයේ ව්‍යාපාරිකයෙක් විදේශ ආයෝජකයෙක් ලංකාවට ගෙන්න ගන්න රටක් විදිහට අපි දෙන්න පුළුවන් හැම දෙයක්ම දෙන්න සූදානම්. හැබැයි අපේ රටේ බොහොම මාරුවෙන් තමන්ගේ අතකන කර ටික උගස් කරලා තව බැංකුවකටත් දීලා ණයක් ගහගෙන තව කොහින් හරි හොයාගෙන කුඩා පරිමාණයේ විදිහට ගමේ ඉන්න රැකියා ගමේ ඉන්න අහිංසක කීප දෙනෙකුට රැකියා වරමුත් තිබි කියලා දෙන්න රැකියා කර්මාන්තයක් ආරම්භ කරන්න යන කෙනාට ඒකට අපි ලබ දෙන පහසුකම් කොහෙද? විදුලි බලයෙන් පහසුකම් දෙනවද? අනිකුත් අපිට පරිසර වාර්තා ලබා ගැනීම පැත්තෙන් එහෙම කාර්යක්ෂම වේසේවා ලැබ දෙන්නට අපි කටයුතු සකස් කරලා තියෙනවද? ඒ නිසා මෙවැනි ක්‍රියාමාර්ග අත්පත් කරගන්න නැතුව ඒ ක්‍රියාමාර්ග සාර්ථක කරගන්නට යන්නේ නැතුව අර වගේ විහිළු සහගත තීන්දුව වලට ගියොත් අපේ මේ 28 අපි නැවත හිතා ගන්න බැරි අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා ගරු අමතුමනි ඔබතුමා මම හිතන්නේ පක්ෂයේ ප්‍රධානම තීන් තීරණ ගන්න බලවේගයන් අතර කිචන් කැබිනට් එක කියන තැනත් මම හිතනවා විශ්වාස කරනවා නියෝජනය කරනවා කියලා. ඒ නිසා ඔබතුමාට දීලා තියෙන බාර දූර කාර්යයක් මෙරටේ අනාගතයේ ගමන් දිශාව තීරණය කරන්නට අපේ ආරක්ෂණය ගොඩනගන්නට තියෙන අමාත්‍යංශයක බාරකරුවෙක් විදිහට ඔබතුමා මේ වගේ සරල කාරණා දිහා බලන්නේ නැතුව ඔබතුමා මෙරටේ දිලිඳු බව තුලම් කරන්නට මෙරටේ රැකියාවල සුරක්ෂිතභාවය ආරක්ෂා කරන්නට මම හිතන්නේ ඔබතුමා තව ප්‍රකාශයක් කළා තිබ්බා මේ අර අස්වැසුම ලබන කට්ටිය ගැනත් කතාවක් කියලා තිබ්බා. මේ ඉල්ලම් කන්නට සූදානම් නැහැ. කවුරක්වත් ඉල්ලගෙන කන්න කැමති නැහැ අපේ ගරු ඇමතුමනි. මල්ල උස්සගෙන ගිහලා පොලිමේ ඉන්න කැමති නැහැ. අභිමානයක් කියන දේ සෑම මෙරටේ සමාජයේ ඉන්න පුරවැසියෙකුටම තියෙනවා. හැබැයි තමන්ගේ කරගල් කියාගෙන බැරි දෙයක් බැරි තැනට පත් වුණායින් පස්සේ අර ඔබතුමාලා නම් අර කැබ් එකේ හැම ගන්නවනේ පිටිපස්සේ දැන් රජයේ නිලවා රටේ ජාතික වස්තුව ජාතික වාහනේ බවට එක එක අපි දැන් ජාතික පක්ෂියයි ඉන්නවා ජාතික කොඩිය තියෙනවා ජාතික එක එකවා තියෙනවා. දැන් ජාතික රථයත් ඇවිල්ලා තියෙනවා කැබ් එකේ. මොකටද මේ කැබ් එකම ජාතික රථේ බවට පත් නැති ඔබතුමාලගේ ඔය ඉල්ලගෙන යන සම්ප්‍රදායින්ද ඔබතුමාලා යනවා පක්ෂ රැස්වීමකට. එතකොට ගමේ කට්ටිය ලැහැත්විලා ඉන්නවා පිටිපස්සේ ඩිකිය පුරවන්න. එතකොට ඕක V8 එක ගියා නම් ප්‍රාඩෝ එක ගියා නම් ඔය කරවල ටික දාගන්න බෑ ඔගේ ගඳ ගන්න ඇතුලේ. ඈ ඒකෙන් හම්බෙන ඉතුරු ටික දාගන්න බෑ කෙහෙල්ලවර ටික දාගන්න බෑ පොල් ටික දාගන්න බෑ. නිසා ජාතික රථේ බවට ඔබතුමාලා කැබ් එක පත් කරලා දිනනවා. එතකොට ඒ ක්‍රමය ඔබතුමාලා අනුගමනය කරගෙන ඇවිල්ලා ආණ්ඩුකරණයට ඇවිල්ලා දැන් අද අහිංසක කර කියා ගන්න දෙයක් නැතුව දැන් ඔබතුමාලා තියාගන්නේ මේ වගත්තේ ඔබතුමාලා තියාගෙන තමයි ගමේ පාක්ෂිකයන් නඩත්තුනේ. ඔබතුමාලගේ වත්කම් ප්‍රකාශ ගත්තාම මේ කරපු අපරාධය පැහැදිලියද? ඔබතුමාලට හොඳ සුපිරි ආදායම් මාර්ගයක් තියාගෙන ඔබතුමාලගේ ගමේ පාක්ෂිකයා ඉතාම අපහසුතාවෙන් ඔබතුමාලා රැස්වීමකට එනවා කිව්වම වටේ දුවලා එකතු කරලා ගෙදර තියෙන කෙහෙල් කරන පොල් ටික එකතු කරගෙන ඇවිල්ලා ඔබතුමාලා පෝෂණය කරගන්නට කටයුතු කරපු ක්‍රමයෙන් ඇවිල්ලා අද බලයට ඇවිල්ලා ඔබතුමාලා කතා කරන ක්‍රමය ගැන ගත්තාම හරි දුකයි ගරු ඇමතුමනි. ඔබතුමාලා අද මේ අහිංසක කර කියා ගන්න දෙයක් නැතිකමට අසරණකමට තමන්ගේ අභිමානය කියන එක තුට්ටුවට දාලා ගිහිල්ලා පොලිමේ ඉඳගෙන තමන් ෆෝම් එක පුරවලා අර ගිහිල්ලා මල්ලත් උස්සගෙන ගිහිල්ලා ගන්න මේ අස්වැසුම වැනි ක්‍රියාමාර්ග වලට ඔබතුමාලා ඒ වගේ චෝදනා කිරීම මං හිතන ඉතාම වැරදි. ඒ නිසා අපි දිලිඳුකම තුරන් කරන්නට මේ රටේ සෑම ආණ්ඩුවක්ම උත්සාහ කරනවා. විවිධ ක්‍රියාම විවිධ නම් වෙනස් කර කර එක එක ප්‍රතිපත්ති ගේනවා. දැන් අද අස්වැසුම අපි දැක්කා පහුගිය කාලේ සමෘද්ධිය තාවකාලික ගත්තද අසුසුම ගෙනව කෙටි කාලයකට ගෙනාවි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. හැබැයි ඒක ක්‍රියාත්මක කරන්න යනකොට අවුල් ජාලාවක් බවට පත් වුණා අසුසුම. ඒක ක්‍රියාත්මක කරන්න ඕන ගමේ දක්තයන් දන්න ගමේ මූලාශ්‍ර පිළිබඳ දැනුමත් තියෙන ග්‍රාමසේවක මහත්තයා සමෘද්ධි නිලධාරී මහත්තයා සංවර්ධන නිලධාරී මහත්තයෝ මේ ක්‍රියාවලියෙන් අයත් වුණා. ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒකට ගෙනපු නිර්ණායකත් එක්ක ක්‍රියාත්මක කරන්න ගියපුවාම තමන්ගේ වෘත්තිය අවදානමකට ලක් වෙන නිසා ඒ කට්ටිය සාධාරණයි වෘත්තිය මේ වශයෙන් ඒ කට්ටිය ඈත් වුණා. හැබැයි ඒ කියලා ඒකට සාධාරණ විසඳුමක් අරගෙන ඒ කට්ටිය ගන්නව වෙනුවට කොහින් හරි අහිඳගත්තු පිරිසකෙන් තොරතුරු අරගෙන අස්සසම ක්‍රියාත්මක කරන්න ගත්තා. හදාගත්තු නිර්ණායක වලට විතරක් පදනම් කරගෙන මූලාශ්‍ර ඒවා විතරක් කරගෙන කරපෙගේ ප්‍රතිඵලය අද ලැබිය යුතු අස්වැසුම් ලාභින් ගණනාවක් ඉතාම දිලිඳු භාවයට පත් වෙලා ඉන්න අසරණ භාවයට පත් වෙලා ඉන්න විශාල පෞල් සංඛ්‍යාවකට අස්වැසුම නොලැබි සියලු පහසුකම් තියෙන ගෙවල් දොරවල් කඩ යාන වාහන පවා තියෙන හැබැයි අද පෞලෙන් මිදිලා කියලා තමන්ගේ දේවල් දරුවට පවරලා දුන්න තාත්තට හිමි වෙනවා. එවැනි තත්ත්වයන් ගම් තුල ඇති වෙලාද අර්බුදයන් වලට මේක පත් වෙලා දේක තවමත් ඔබතුමාලත් පත් වෙලා වසරක් ගත වුණත් තාම මේ අස්වැසුමේ තියෙන අක්‍රමිකතාවේ මේක නිරවුල් කරන්නට ඔබතුමාලා වැඩපිළිවෙලක් සකස් කරලා නැහැ. ඒ නිසා ඉක්මනින් මේක නිරවුල් කරලා ලැබිය යුතු සුදුස්සන්ට ලැබෙන පිරිසට සාධාරණව එක ලබා දෙන්නත් වගේම ලැබී නොලැබිය යුතු වැරදි නිර්ණායකයන් මත මේක ලැබෙන අයගෙන් අහිමි කරලා ඒ ලැබිය යුතු අයට ලබා දෙන්න වගේම තව නොලැබිච්චි ඉදිරි පිරිසට මේ සහන ආධාරය ලබා දිය යුතුයි. එහෙම තමයි ඉස්සල්ලාම බුදුහාමුදුරුවෝ කියන්නේ බණ දේශනා කරන්න කලින් කුසපුරෝලා ඉදුවා. ඒ නිසා රටේ ආර්ථික ගඩන් වැටලා මේ රටේ ආර්ථික ක්‍රියාවලියට සහායක කරගන්නට අපි පළවෙනි මේ ජීවත් කළ යුතුයි. ඒ ජීවත් කරවන්නට නම් මේ අස්වැසුම කියන ඔබතුමා කියලා කියන සොච්චම් මුදලින් සෑහීමකට පත් වෙන්න බෑ. නමුත් ඒකත් ක්‍රමානුකූලව නිවැරදි දිනේට ලබා දීමට ඔබතුමාලා කඩිනමින් යහුසුලෝ කටයුතු කළ යුතුයි. ඒ වගේම ජීවත් කිරීම නිෂ්පාදනයට යන්න ඕනේ. ඉතිරි කිරීම වලට යන්න ඕනේ. ඊට පස්සේ ආයෝජන වලට. එතකොට තමයි රටක දිලිඳුකම තුරන් කරන්න මේ කියන ක්‍රියාවලියන් හතර අපි ක්‍රමානුකූල පිළිවෙලට ගියොත් තමයි අපිට පුළුවන් වෙන්නේ රටේ මේ දිලිඳු භාවයෙන් ගලවාගෙන රට ආයෝජන කලා ආයෝජනයන් වල ධර්මතාව දිරිගන්වලා අපිට ඉස්සරහට ගෙන. ඒ නිසා අද අයවැයෙන් විවිධ තැන්වල කතා කරලා තිබුණා. විවිධ අපේ ආබාධිත යන්ගෙන් වෙලෙන දරුවන් ඔඩිසම් දරුවන් ඉඳලා ආණ්ඩුව ආබාධිත අයට විශේෂ අවධානය යොමු කරලා කතා කරලා තිබුණා. හැබැයි ගිය සැරේ ඔඩිසම් දරුවන් වෙනුවෙන් වෙන් කරපු මුදල් වලින් මම හිතන්නේ අපේ ඇමතුමා මේ පිළිබඳව හොඳට දන්නවා. අපේ හඳුන්නේත් ඇමතුමා. ඒ වගේම මමත් මේ කාරණේ පිළිබඳව හොඳ අවබෝධයක තියෙන කෙනෙක් විදිහට මේ දරුවන්ට මේ මුදලක් විතරක් වෙන් කරලා ඇද්ද? එයාට දිවා සුරකුම් මධ්‍යස්ථාන විතරක් ඇති කරලා ඇද්ද? එයාට මුදලක් වෙන් කරලා එයාලට ලබා දීම විතරක් ඇද්ද? මේ අයට පාසල් වලට යනකොට සාමාන්‍ය පාසලේ මෙයාට ඒ අධ්‍යාපන ලබන්න පුළුවන් පරිසරය අද නිර්මාණය කරලා තියෙනවද? ඒ නිසා අවධානය යොමු වෙලා තියෙනවා අමාත්‍යවරු මේකට සම්බන්ධ නිසා මේ කට්ටියත් මේක ප්‍රායෝගික අත්විඳින නිසා මේ සඳහා අවධානය යොමු වෙලා ඇති. හැබැයි ඒක ප්‍රායෝගික ක්‍රියාත්මක කළ මේ දරුවන්ට සහ මේ දරුවන් ඉන්න දෙමව්පියන්ට අස්වැසුමක් ලැබෙන විදිහට මේ ඔටිසන් දරුවෝ කෙනේ ඔටිසන් වගේම අධික්‍රියාකාරී දරුවන් අපේ අධ්‍යාපනයේ අපේ සමාජයේ අධික්‍රියාකාරී දරුවන් කියන්නේ අපි හිතනවට වැඩිය විශාල ඔටිසන් දරුවත් එහෙමයි. හිතන ශේෂ්ත්‍රයට එයාලගේ එක ශේෂ්ත්‍රයකට අධ්‍යාපනයේ පැත්තට දුර්වල වුණාට ඒ අය වෙනත් ශේෂ්ත්‍රයන් වල විශාල දක්ෂතාවයන් තියෙන පිරිසක්. ඒකට චිත්‍ර අඳින්නද නිර්මාණද විවිධ ශේෂ්ත්‍රයන් වල දක්ෂයි. ඒ නිසා ඒක හඳුනාගෙන ඉදිරියට යන්න පුළුවන් විදිහ ක්‍රමයක් අපේ පාසල් පද්ධතිය ඇතුළත් කරන්නට මේ ආබාධිතයන් ගැන කතා කරනකොට අපිට අවධානය යොමු කරන්න
තිබුණා.
ඒ වගේම අපි දැක්කා රාජ්‍ය සේවයට බඳව ගන්නකොට ගැන කතා කරලා 103 අනිවාර්ය කරලා ඒ ආබාධිතයය. එතකොට ඒක පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ. රාජ්‍ය ඒසදා බැඳියත් වෙන නිසා. හැබැයි රජය පුද්ගලික අංශයට මේ ආබාධිතයෙක් බඳව ගන්නව නම් එයාට මාසික උපරිමයකට අරත් 15,000ක් දෙන්න සූදානම් අවුරුදු දෙකකට කියලා කියනවා. එතකොට අවුරුදු දෙකකින් පස්සේ මේ අපේ සේවකයා නැත්තම් මේ ආබාධිතයා අපි අරගෙන ඉවරලා ආබාධිත පූර්වවැසියා පුද්ගලයා අපි අරගෙන රැකියාවකට බද්දා ලබාගෙන රජයෙන් දෙන 15,000 දිහා බලාගෙන කර්මාන්තකරුවා සමාජයට කරන සේවාවක උත්සේ සලකලා මේ එයා බඳවාගෙන අවුරුදු දෙකකින් පස්සේ ඔබතුමාලගේ දීමනාව නතර කරහින් පස්සේ ඒ සේවකයා අපි එළියට දාන්නද? එයා තවත් අසරණ කරන්නද? එතුමා කරගෙන ආපු තම හොරු වෙච්චි හැඩ ගැහිච්ච ඒ තමන්ගේ ජීවන රටාවේ මුදවලා ගෙනල්ලා අපි රැකියාවකට රැජෙන් දෙන 15,000 දිහා බලාගෙන අපි යොමු කරලා අවසානයේ 15,000 රජයේ වසර දෙකකින් අත්තිරවුවට පස්සේ ඒ පුද්ගලයාට අත්න ඉරණම් මොකද්ද? එතනින් පස්සේ ආර දෙපයින් නැගී සිටින්න පුළුවන් ශ්‍රමයේ ක්‍රමයක් මේ ක්‍රමයේ තුල හැදිලා තියෙනවද? ඒ නිසා මේ කටයුත්ත දිගටම කරගෙන යනවා නම් තමා මම හිතන්නේ අපි රටක් විදියට අපි ගන්න තීන්දුවල සාමාන්‍ය මේක අනිත් පැත්තෙන් තමයි ඒ ගන්න ක්‍රියාමාර්ගයත් ප්‍රායෝගික වෙනවද? ඒකට දිරි ගන්නවන්නේ මොන විදිහෙන්ද? මේක පිළිවෙල ප්‍රවර්ධනය කරන්නේ කොහොමද? කිනක පිළිවෙලද ඔබතුමාලගේ අවබෝධයක් තියෙනවද? ඒක ගෙනියන්න ක්‍රමයක් තියෙනවා. ඒ වගේම අනිවි දන්නවා වැඩිහිටි ප්‍රජාව වැඩිහිටි ප්‍රජාව සහ ආබාධිත ප්‍රජාව ගැන අපි රජයෙන් ලබා දෙන මුදලක් තියෙනවා. මේක ලබා ගන්නට මේ අය විශාල පරිශ්‍රමයක් දරන්න ඉලද අද බැංකු ගිණුම් වලට ලැබෙන්නේ. වැඩිහිටි අයගේ සමහර අයගේ හැඳුනුම්පත් ප්‍රශ්න නිසා බැංකු ගිණුම් අරගන්න බැ. සමහර අයට ඇරියත් මේක ලැබෙන නිශ්චිත දිනයක් නැහැ හරියට. සමහර මාසවල දාන්නෙම නැහැ. ඒතකොට මේක පිළිබඳ අවිශ්වාසතාවයක් තියාගෙන මෙයාට ගෙදරින් එන්න බෑ. තනියම බස් එක පාරේ ගොඩේ තමන්ට වාහන වදවගෙන ඉන්නත් බෑ ආබාධිත එක්ක වැඩිහිටියෙක් නිසා. ඊට පස්සේ එනවනම් එක්ක පවුලේ තව කෙනෙක් එක්ක ත්‍රී වීලර් එකක් අරගෙන එන්න ඕනේ. අවසානයේ ත්‍රී වීලර් එකත් හයර් එක ගෙවාගෙන ඇවිල්ලා බැංකුවට ආපුවම කිමුට සල්ලි වැටලා නැහැ කියලා කියනකොට අවසන් කරන ගරු මේ මැතිතුමිනි එතකොට ඒක අහපව් යන්න සිද්ධ වෙනවා. එහෙම දෙපාරක් තුන් පාරක් එන්න දෙපාරක් එක පාරක් ආවත් ඇති සමහර දෙපාරක් ආවත් මේ මුදල් අවසන් වෙනවා. ඒ නිසා මේක පිළිබඳ සාධාරණ වැඩපිළිවෙළ සකස් කරන තාක්ෂණයේ දියුණුවට මුදල් ඩිජිටල් කරන ගැන කතා කරනවා. ඒ නිසා ගෙව නිවසට මේ මුදල් ලබා දීමේ වැඩපිළිවෙළ සකස් කරන්න. මේක කරන්න ඔබතුමාලා පිරිවැයක් දරන්න ඕනේ නැහැ. මෙරට මේ තමන්ගේ මේ මුදල් ටික ෆන්ඩ් එක තියෙන බැංකුවට කතා කරන්න. ඒ අය සේවාවක් විදිහට සලකලා ඒකට යුක්ත කරන්නට අපිට දිරිමත් ගන්න පුළුවන්කම තියෙයි. ඒ නිසා මේ පිළිබඳ අවධානය යොමු කරලා කටයුතු කරන්න කියන කාරණේ මතක් කරමින් කාලය ලබා දීම පිළිබඳ ස්තුති කරමින් මම නිහඬව බොහොම ස්තුතියි.